තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. එහෙමනම් ඔබතුමාවත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමාට ආරාධනා කරනවා අදට નિયમિત මේ දේශනාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම හිතන්නේ අපි කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න දෙමු නේද?
රවි මහත්මයා, අපි ගිය සුමානේ ඔබතුමා මේ අපිට ප්‍රශ්නයක් දුන්නනේ මේ සැරේ කතා කරමු කියලා. මං හිතන්නේ මේ එහෙම ඒ ප්‍රශ්නෙට උත්තර අනිත් අයට කොහොමද, කියන්නේ මං හිතනවා හැමෝටම මං ආරාධනා කරනවා මේ මොනවා හරි තමන්ට තියෙන මේ කතා කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අදහස්. එතකොට සාකච්ඡාවට අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන නිසා මේ ඒකෙන් පටන් ගමුද කියලා. මොකද රවි මහත්මයා හිතන්නේ
ප්‍රශ්නයට ප්‍රශ්නේ මතක් කරන්න.
ඒක ප්‍රශ්නේ තමයි මේ රවි මහත්මයා අහපු. දැන් අර අපි අර මේ රූපයක් මොකක් හරි දකින්නකොට දැන් මේ පොඩි දරුවෙක් මේක දකින්නකොට කොහොමද එතන මේ ඒ සිද්ධ වෙන ක්‍රියාව ගැනනේ අපි කතා කරේ. ඒ කියන්නේ දැන් මෙතන අපි රූපයක් දකින්නවා කියන එක දැන් එහෙමනම් පොඩි දරුවා දැන් පොඩි ඉපදිච්ච දරුවෙක් මේ රූපය දකින්නවා නම් ඒ දරුවට මෙතන මේ ඒක කෙලෙස් නැද්ද කියන එක වගේ එකක් තමයි දා ප්‍රශ්නෙට යොමු වුනේ.
ආව් අන්නානේ දැන් හිතනවා මේ පරණ අත්දැකීම් හින්දා දකින්නවායි කියලානේ. තේපෙන්දි මං මතුකලේ දැන් පොඩි දරුවෙක් ඒ කියන්නේ පරණ අත්දැකීම් නැති ඉපදුන ගමන් දරුවෙක් දකින්නේ නැද්ද, එතෙන්දි කෙලස් නැද්ද, මොකද්ද එන්නේ කියන එක නේද?
එහෙමයි එහෙමයි රවි මහත්මයා, ඒක තමයි.
ඔව්, ඒකේ කාට හරි තියෙනවද අදහසක් ඉදිරිපත් කරන්න? පෙරවන් සරණයි.
තෙරුවන් සරණයි. එතනදී මට අදහසක් ආවා. දැන් මේ පොඩි දරුවාට උන් කෙලිස් කියන දේ නැති වුණත් එතනතර පංචපාදානස්කන්ධයක් සකස් වෙනකොට ඒ ක්‍රියාදාමය සිදු වෙනවානේ. නිදීමක් ඇති වෙනවා, ඇති රුප්පණය සිදු වෙනවා, ඒ වගේ දෙයක් සිදු වෙන්න ඕනේ කියන අදහසක්. ආ, තෙරුවන් සරණයි.
ඔව්, ඒකේ පුඩක් නිවැරදි කරන්න ඕන. පොඩි දරුවට කෙලස් නැහැ කියලා කතාවක් නැහැ. කෙලස් තියෙනවා. අර අපිට වගේ පරණ අධ්‍යක්ෂීන් ඉතුරු වෙලා නැහැ කියන එක විතරයි නේද? ඒකට ඕක අපිට දාගන්න පුළුවන්ද මේ ඒ කියන්නේ පරණ අධ්‍යක්ෂීන් හින්දාමද මේ ලෝකෙට අහුවෙන්නේ නැත්නම් මේ ආයතන වැඩ කරනකොටම ලෝකෙට අහුවෙලාද කියන එකයි මේ මතක් කරගන්න අවශ්‍යයි.
ආයතන සමග ගැටීමත් සමග ක්‍රියා සිද්ධ වෙන බව කියලා වැටහෙනවා කියලා.
ඒක කොහොමද විස්තර කරන්න පුළුවන්ද? දැන් මේ මොහොත ගත්තොත් අපිට ඒ කියන්නේ එතනම කෙලස් යදෙනවා නම් කොහොමද ඒ දෙන්නේ, මොන වගේ කෙලස්ද?
එතනදී ආශ්‍රව මත වෙනවද මහත්මයා? කියන්නේ ඇසුරු කරපු දේවල් කියන්නේ ඒ වගේ ආශ්‍රව තියෙන එකේ වචනේ අර්ථයෙන් ලැබෙන දෙයක් ඉදිරිපත් වෙලා ඒ රුප්පණය මේ මේ පංචපදන ස්කන්ධේ ක්‍රියාවක් සිදු වෙනවද? එයා ඒක ගැන දිගට දිගට හිත හිතා ඉති උනාද?
ඒකම තමයි මතකලේ. දැන් ආශ්‍රව කියන්නේ පෙර ඇසුරු කරපුවානේ. ඒක මීට තත්තරයකට කලින් යන්න පුළුවන්, විනාඩියකට, විනාඩි 5කට, නැත්නම් ඊයේවා, ගිය අවුරුද්දේවා, ඔහොමම පරණ ඒවානේ අපි ඔය ආශ්‍රව කියලා අදහස් වෙන්නේ. දැන් ඒ නිසා තමයි මම ඇහුවේ එහෙම ආශ්‍රවයක් පොඩි දරුවට කතා කරන්න බෑනේ. ප්‍රදුන ගමන් ලදරුවා. දැන් එයාට දැන් ඒ වගේ දෙයක් හිතේ තියෙන විදිහක් නැහැනේ. එතකොට ඉස්සනත් ඒ ආයතන එයාගේ වැඩ කරනවා කියන එක පිළිගන්නවානේ. එතන එහෙන් දකිනවා, කණෙන් අහනවා වගේ. ඒ දැන් අපිට මේ ආශ්‍රව පෙර ආශ්‍රව කියන වචනේ නෙමෙයි, දැන් පෙර සුරහින්දාන් මේ මොහොතේ මුලා වෙන්නේ එයාට මුලාවක් වෙන්න බැහැ නේද කියලා අදහසක් එනවා නේද? ඒක තමයි මම එතනින් හිතන්නේ කිව්වේ.
සවි මහත්මයා දැන් එතෙන්දී ඇත්තටම දැන් කුඩා දරුවෙක් වුණත් එහෙම නැත්නම් උපදිච්ච ගමන් ළමයෙක් වුණත් ඒ මතුවාවකින් ගෙන අපි යම්කිසි ආශ්‍රව ටිකක් තියෙනවානේ. ඒ අද්දකින් ටිකක් තියෙනවා. එතකොට දැන් එහෙම නැත්නම් දැන් ඉපදිච්ච ගමන් ළමයෙක් අඬන්නේ දේශෙන් වෙන්න ඕනේ කියන්නේ කේන්තින් හරි දුකෙන් හරි අඬනවානේ කිරි හරි අවශ්‍ය වෙලා. එතකොට ඒ ඇඳීමේ ක්‍රියාවේ එහෙම නැත්නම් ඒ ඇඳීමේ ගති ප්‍රවතුම් එයා පරණාත්මකින් එන්න ඕනේ නේද? නැත්නම් ඒ කියන්නේ පරණ එකතු කරපු ටිකක් තාමත් තියෙන දරුවා ගාව. මේ ආත්මය අද්දකින් නැති වුණාට පරණ අද්දකින් ටිකක් තියෙනවනේ නේද?
ඒ කියන්නේ මේ පරණ අද්දකින් මතක් වෙලාද අඬන්නේ දරුවා?
එතෙන්දී අර අනුසය කියන කාරණාව ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඉඩකඩ තියෙන හින්දා කියන බැරි.
නැත් පරණ අද්දකින් මතක් වෙලා නෙමෙයි නමුත් ඒ පරණ අද්දකින් වල ස්වභාවය ඉස්මතු වෙනවා කියලා මට හිතෙන්නේ. නැත්නම් අනන්‍යයි.
ඔව් ඒක ටිකක් තේම සම්මුතව අදහස් තියනවාද? එතුමාගේ යපු අදහස් පැටුණක් කමන්නේ අනිත් අයට මොකද හිතෙන්නේ?
ඔව් ඒක ආසමාවෙන්න.
يعني
පුතුත්සේ තියනා නේද රවි මාත්‍යා විග්‍රහයක් ඔකේ අර. ඒ ආශ්‍රය මේ සංයෝජනය නොදෙමින්ම තමයි සංයෝජනය කියන එක ඒක එදිලා නැහැ කියන එක. ඒ මොහොතේ තියෙන කොටස් එයා දැන්ලමයි ඉන්නේ කියන එක පොඩි
දඩියක්. අනාවචිත්ත මදි වගේ මේ පොඩ්ඩක් හයියෙන් කතා කරන්න බලවන්ද? නැත්නම් මයික් එක කිට්ටුවට ගන්න.
මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ තියනා නේද රවි මහත්තයා ගැන විග්‍රහයක්. ඒ කියන්නේ පොඩි දරුවගේ උපමාවක් දීලා එයාට එහෙනම් මේ සංයෝජන නැහැ කියලා කියනකොට කියන්න කියලා නිග්‍රහ කරන්න පුළුවන් කියලා මේ අන්‍ය තීර්ථකයන්ට එතෙන්දී කියන්නේ යා ඒ නොදැනීමම තමයි සංයෝජනේ කියලා.
එතන මේ තව පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද සූත්‍රය තියෙන්නේ මොන වගේද කියලා? ඒකෙන් සරණයි.
මුළු විග්‍රහයම නම් මට මේ හැබැයි දල වශයෙන් කියවුවොත් මේ කෙලෙස් දෙදෙන එකම තමයි. ඉතින් යාට කෙලෙස් දෙදෙන්නේ නැති ඔය ප්‍රශ්නෙම ඉදිරිපත් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒ කියන්නේ යාට දෙදෙන විදිය ඒ කියන්නේ සංයෝජනේ තියනවා කියලා නොදැනීමම සංයෝජනයක් වෙනවා කියන එක. මොකද අන්න
හිතන්නේ
ඒ ප්‍රබල තර්කයක් ඕක. ඒ කියන්නේ පොඩි දරුවාගේ තර්කය අන්න තීර්ථ.
නෑ ඒක මතකද ඔබතුමාට මතකද ඒ අන්න තීර්ථකයන්ගෙන් අහන්නේ මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ එහෙනම් මේ ලදරුවත් නිවන් දැකලා නේ කියන අදහසට නෙන්නේ. නේද?
අනේ මෙතර මාළුන් කියපුත් ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මේ කියන්නේ ওই සංයෝජන ඕරම්බාගේ සංයෝජන ගැන අහන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ මාළුන් කියපුත් ස්වාමීන් වහන්සේගෙන්. එතකොට උන්වහන්සේ දෙන පිළිතුරත් එක්ක තමයි බුදුහාමුදුරුවෝමයි අරක ගන්න යන්න තීර්ථකයන් එහෙනම් ඔහොම කිව්වොත් ඔබට නිග්‍රහ කරයි යන්න තීර්ථකයන් පොඩි දරුවන්ට එහෙනම් ඔය විග්‍රහයන්ම කෙලස් නැහැ නේ කියලා. ඊට
පස්සේ
මට මතක හැටියට පොඩ්ඩක් මම පොඩ්ඩක් ඉදිරිපත් වෙනම් චුට්ටක්. මට මතක හැටියට රවි මහත්මයා මේ මාළුකපුත් සූත්‍රයේ තියෙන්නේ මේ මාළුකපුත්ගෙන් බුදුහාමුදුරුව අහනවා මම හිතන්නේ මහලු වෙලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. මට ඉක්මනින් ඉක්මනට ධර්ම කරුණු ටිකක් මට ඉක්මනින් නිවන් දකින්න බුදුන් වහන්සේගෙන් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. බුදුහාමුදුරුව hina වෙලා කියනවා මේ දැන් ඔබට මේ මෙච්චරනා කියලා ඉක්මනින් නිවන් දකින්න කරුණාක ඉදිරිපත් කරන්නේ කොහොමද? එහෙම වුණොත් මේ තරුණ කට්ටිය මොකද කරන්නේ කියලා තරුණ ස්වාමීන් වහන්සේ මම මොකද්ද කියන්නේ කියලා මම හිතන්නේ පොඩක් උපහාසයෙන් වගේ කතා කරලා මම හිතන්නේ එතනින් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේකයි. අහනවා මේ ලෝකේ තියෙන තමන්ට ඇසිච්ච නැති දැකපු නැති සහ කිසිම අත්දැකීමක් වෙච්ච නැති දෙයකින් අපට දුකක් ඇති වෙන්න පුළුවන්ද කියලා. මාල්ක පුදසාමත කියනවා නැහැයි කියලා. ඒ කියන්නේ ඒකට තමන් හරහා යන්න ඕනේ කියන එකෙන් එහෙම ගියොත් තමයි දුකක් ඇති වෙන්නේ කියන එක තමයි ඉතින් අදහස් කරේ. අන්න ඒක තමයි දැන් ඔකේ හරේ මම ඒ කිව්ව හරියද දන්නේ නැහැ මහත්මයා.
සමාවෙන්න මහත්මයා ඒ සූත්‍රයේ මාළුක්‍ය පුත්‍ර සූත්‍ර කීපයක් තියෙනානේ.
ඒ සූත්‍රය නෙමෙයි මම අදහස් කළේ මේක මහා මාළුන්ගේ සූත්‍රය කියන එක.
ඔව් රවි මහත්මයා ඇත්තටම මමත් ඕකම තමයි ඔය සමත් මහත්මයා කියපු දෙයම තමයි මේ මමත් හිතාගෙන හිටියේ මාත්‍රෝ කැහුවා මේ ඒකෙදි කියන්නේ මාළුක්ක මහා මාළුක්ක පුත්‍ර සූත්‍රය ඒකෙදි මේ එතෙන්දි බුදුහාමුදුරුවෝ මාළුක්ක පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන අහනවා මේ ඌරම්බාගිය සංයෝජන මොනවද කියලා. එතකොට මාළුක්ක පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය ඒ ටික කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම කවදද මේ විදිහට මේ ඌරම්බාගිය සංයෝජන විස්තර කරලා තියෙන්නේ කියලා. කියලා අහනවා එහෙමනම් ඔක තව තියෙනවා විස්තරයක්. එතකොට අහනවා අන්තිම එක තැනකදී මේ එහෙමනම් සක්කාය දිට්ඨිය ඒ කියන්නේ සක්කාය එහෙනම් පොඩි ළමයටත් උඩුකුරුවේ ඉන්න පොඩි ළමයෙකුටත් මේ සක්කාය දිට්ඨිය කොහෙද කි කොහොමද යාට සක්කාය දිට්ඨිය තියන්නේ කියලා. එතකොට මේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය මේ දැන ඒ කියන්නේ දැනගත්ත කෙනාට තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒ වගේ ඉතාලම ඒ කියන්නේ පොඩි දරුවෙකුට සක්කාය දිට්ඨිය තිබුණට ඒක සක්කාය දිට්ඨිය කියලා එයා දන්නේ නැති නිසා ඒක දුරු කරන්න එයාට බැහැ කියන එක තමයි එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙම නේද මං හිතන්නේ මේ මහත්මයා.
සක්කාය දුරු කරන්න විතරක් නෙමෙයි මම හිතන්නේ එතනදී අර්ථ දන්නා සක්කාය දිට්ඨිය නොදන්නා කම නිසා සක්කාය දිට්ඨිය තව වැඩි වෙනවා ප්‍රගුණ වෙනවා කියන අදහස.
ඔව් වැඩි වෙනවා කියලා කියන්නේ නැහැ. ඒක නොදැනීම නිසා ඒක තව තවත් අර්ථ දෙන්න
ගාඩි වැඩි වෙනවා කියලා. අපි මේ කතා කරේ ඇත්තටම දැන් ඒ දකීමේදී මේ අපිට කෙලෙස් ඇති වෙනවා කියන එක සක්කාය දිට්ඨියටම සම්බන්ධයක් නේ එතන. ඉතින් අපිට ඒ විදිහට හිතන්න පුළුවන්ද කියලා මටත් ඇත්තටම හිතුණා. රවි මහත්මයා මොකද එතන.
ඔව් මම ඒ සූත්‍රේ ටිකක් මතක් කරන්නම් තියෙන හැටි මේ එක තියෙනවා මාළුන්ක පුත්‍රය තොපමා විසින් කවරෙකුට දේශන ලද පංච ඕරම්බාගිය සංයෝජනයන් මෙසේ දරයිද. මාළුන්ක පුත්‍රය අන්නේ දෘෂ්ටික පැවිද්දෝ දොස් නගත හැකි මේ ලදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙද්ද. ඒක විස්තර කරන කොහොමද මාළුන්ක පුත්‍රය උද්දුකූරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂ්ටියක් කොහින් උපදීද? ඔහුට අනුශ්‍රය වශයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියන ඇත්තේය. මාළුක පුත්‍රයා උඩුකුරුවනි ගැන බිලිඳු කුඩා දරුවෙකුට ධර්මයෝයයි හැඟීමක් නැත. ධර්මයන්හි සැකයක් කොහින් උපදීද? ඔහුට අනුශ්‍රය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තේය. මාළුක පුත්‍රයා උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට සීලයයි හැඟීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් කෘතයක් කොහෙන් උපදීද? අනුශේ වශයෙන් කවත්නා සීලබ්බත පරාමාසයම ඇත්තේය. මාළුක පුත්‍රයා උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොහෙන් උපදීද? ඔහුට අනුශේ වශයෙන් පවත්නා කාම ඡන්දයම ඇත්තේය. මාළුන්ක පුත්‍රය උඩුකුරුව නිදන බිලිඳු දරුවෙකුට සත්වයෝයයි හැඟීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශ්‍රේ වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේ. මාළුන්ක පුත්‍රය අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගත හැකි මේ ලදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙද්ද? එතකොට ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරන බුදුරජාණන් වහන්සේට ඒක විස්තර කරලා දේශනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේ මේ ලෝකෙහි ආර්යයන් නොදක්නා ආර්යන ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු නදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු නූගත් පෘථග්ජනය සක්කාය දෘෂ්ටියෙන් මඩනා ලදුව උපන් සක්කාය දෘෂ්ටි දෘෂ්ටිය ඇති සිටින් වාසය කරයිද? පංසත්කාය දෘෂ්ටියගේ නැති කිරීම ඇති සැටියෙන් නොදනීද? ශක්තිමත් වූ දුරු කිරීමට අපහසු වූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඕරම් භාගීය සංයෝජනයක් වේ. ඉතිවොත් පෘථග්ජනයා සක්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සක්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද? උපන් සක්කාය දෘෂ්ටියගේ නැති කිරීම ඇති සැටියෙන් නොදනීද? ශක්තිමත් වූ දුරු කිරීමට අපහසු වූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඕරම්භාගීය සංයෝජනයක් වේ. ඒ වගේ අනිත් සංයෝජන සැකය ගැන කියන සැකයෙන් මඩනාලදුව උපන් සැකය ඇති සිටින් වාසය කරයිද? උපන් සැකයේ නැති කිරීම ඇති සැටියෙන් නොදනීද? ශක්තිමත් වූ දුරු කිරීමට අපහසු වූ ඔහුගේ විචිකිච්ඡාව ඕරම්භාගීය සංයෝජනයක් වේ. යගේ සීලබ්බත පරාමාසය කාමරාගය පටිජය වෙනකන් පටිජයට දෙන කෝපයෙන් මඩනාලදුව උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද? උපන් කෝපයේ නැති කිරීම නොදනි. ශක්තිමත් වූ දුරු කිරීමට අපහසු වූ ඔහුගේ ව්‍යාපාදයේ ඕරම් භාගීය සංයෝජනයක් වේ. සත්පුරුෂ ඇසුර ලැබුණ ආර්ය ශ්‍රාවකයාගේ වෙනස තමයි සක්කාය දෘෂ්ටියෙන් නොමඩනාලද සක්කාය දෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද? උපන් සක්කාය දෘෂ්ටි නැති කිරීම ඇති සැටියෙන් දනීද? අනුශය සහිත වූ ඔහුගේ ඒ සක්කාය දෘෂ්ටිය නැති වී යන්නේ. ඒ වගේ විචිකිච්ඡා සැකයෙන් නොමඩනාලද සැකේ නූපන් සිතින් වාසය කරයි. උපන්සකයේ නැති කිරීම ඇති සැටියෙන් දනි. ඔහුගේ අනුශය සහිත වූ ඒ සැකය නැති වී යයි. ඒ විදිහට ඔය සංයෝජන පහටම එහෙම දේශනා කරනවා. ඊළඟට ආනන්දේ පංචෝරාම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මාගක් යම් පිළිපැදීමක් වේද? ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පංචෝරම්භාගීය සංයෝජනයන් දැනගන්නේ හෝ දන්නේය දැනගන්නේ හෝ දක්නේය හෝ පහ කරන්නේ හෝ යන මේ කාරණය සිදු නොවන්න. යම් පිළිපැදීමක් يعني සංයෝජනයන් ඇති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද? ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පංචෝරම්භාගීය සංයෝජනයන් දැනගන්නේ හෝ දක්නේය හෝ පහ කරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි. එකට අර ගහේ උපමාවකුත් දෙනවා. යම්සේ කෙලින් සිටින හරය ඇති මහගසක පොත්ත නොසිඳ එලේ නොසිඳ හරය කපන්නේ යන මේ කාරණය සිදු නොවන්නක් වේද? එතරෙද්දෙම පංචෝරම්භාගීය සංයෝජන නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද? ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පංචෝරම්භාගීය සංයෝජනයන් දැනගන්නේ හෝ දකින්නේ හෝ නැති කරන්නේ හෝ යන මේ කාරණය සිදු නොවන්නකි. සංයෝජනයන්ගේ නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද? ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පංචෝරම්භාගීය සංයෝජනයන් දැනගන්නේ කියා හෝ දකින්නේ කියා හෝ නැති කරන්නේ කියා හෝ යන මේ කාරණය සිදු වන්නකි. තමර ගහේ උපමාවම දෙනවා. තවත් උපමා තියෙනවා එකේ. අපි ආයේ අර ඒ කරුණට යම් බලන්න. දැන් සූත්‍රේ තියෙන ටිකක් දන්නවනේ. දැන් ආපහු පොඩ්ඩක් හිතලා කියන්න. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට නම් මේ මොහොතේ දකින්නකොට ඔන්න පරණේව ගලාගෙන එනවා. අහනකොට පරණේව ගලාගෙන එනවා. දැන් එහෙම සිද්ධියක් කුඩා දරුවෙකුට වෙන්න බැහැනේ ඉපදුන ගමන්. එතකොට මේවා ගලාගෙන ඒමෙද වැරද්ද තියෙන්නේ නැත්නම් ඒ මොහොතේ ආයතන පරිහරණය කිරීමේද වැරද්ද කියන එක තමයි මට මේ මතු කරන්න අවශ්‍ය වුනේ. ඒ කියන්නේ මොනවා හරි තියනවද අදහස්?
එතනදි මාත්මේ අර අනුශය ගැන කතා වුණානේ මේ සංයෝජනය අනුශය වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබරේ ධර්මතාවය උරම්බන්ගේ ධර්මයන් තියෙනවා සෙන් එතනදි ඊගෙන කොහොමද ඒකට අදාළ කරගන්නේ පිරවසන්
ඔය එක තමයි මේ මාත් අහන්නේ නගොල්ලන්ගෙන් දැන් අර පෙර ආත්මකෙන් ආපු දෙයක්ද මේ නැත්නම් මේ අනුසය කියනකොට අපි තේරුම් ගන්න ඕන මේ ඒවයි අපි එක විදිහකට පැහැදිලි කරනා නේද දැන් මේ වෙලාවේ තරහ නැති වුණාට තරහ යන ගතිය නැති වෙලා නැහැ නේ උපදින ගතිය නැත්නම් මේ මොහොතේ රාගය නැති වුණාට ඒ රාගය මතුවෙන ගතිය කියන එකක් තියෙනවානේ. අන්නේ ඒ ස්වභාවයට නේද මේ අනුසය කියලා කියන්නේ. කියන්නේ මේක
ඒ කියන්නේ අවස්ථාව සමවන්න අවස්ථාව ලැබුණොත් ඉඩකඩ ලැබුණොත් ඒක උද්ගත වෙනවා කියලා.
අන්න හරි. දැන් මේ වෙලාවේ ඒකට කරුණු යෙදිලා නැති හින්දා ඒක අර එළියට පනින්නේ නැහැ. කියන්නේ මතුවෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ මේ මතුවෙන ගතිය එහෙමම ප්‍රහාණය වෙලා කියලා දුරු වෙලා කියලා. ඒ අනුසය වශයෙන් කියනවා. කියලා. එහෙම නැත්නම් ඒක ප්‍රකට වෙන්නේ. දැන් තරහ ගියොත් අපිට ප්‍රකටයිනේ ඔන්න තරහ තියනයි කියලා. හැබැයි අප්‍රකටව මේක කියන්න පුළුවන්. ඒකව නේද? ඒ අනුසය කියන එකේ අදහස. අපිට උඩින් අඳුරගන්න බෑ. දැන් අවිද්‍යාව අනුසයක්. අවිද්‍යාව උඩින් තේින්නේ නැහැ. තේරුණා නේද?
එතනදී මහත්මයා මේ ප්‍රකට වෙනවා කියන එක දැන් අර ධක්ම මේ අරූප ධ්‍යාන ඒ වගේ ධ්‍යාන වඩා ගත්තායන්ට ඒ කාම රාග ඒවා ප්‍රකට නැහැනේ ඊළඟට කොහොමත් නැහැ. අයින් වෙලාම කියලා කියනවනේ. ඒ නමුත් අර ඉඳ තියනවා කියන අර්ථයෙන්ම යන්න ඕනේ කියන අදහසක් තියෙනවා.
ඔව් දැන් ඒක හිතන්න ධානයකට සමවැදිලා ඉන්න කාලය තුල එහෙම නැත්නම් ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉන්න කාලය තුල ඒවා හත ගන්න විදිහක් නැහැ. මොකද ඒ තරමට ඒවා යටපත්. හැබැයි ඒ ධානයෙන් එළියට ආවහම නැත්නම් අර බ්‍රහ්මයා ඒ කාම ලෝකවල ඉපදුනොත් එහෙම ආපහු මේවා හත ගන්න පුළුවන්. අන්නේ ඒ හැකියාව. ඒ ගතිය තමයි අනුසය කියන්නේ. පැහැදිලිද? දැන් ඒ අනුසය කියන එක ඒ වෙලාවේ තේින්නේ නැහැ. අන්නේ ඒ අදහසයි අපි ගන්න ඕනේ. දැන් අපේ අවිද්‍යාව තියනවා කියන එක අපිට තේින්නේ නැහනේ. ඔක හිතලා හිතලා කිව්වොත් මේසක් තේනවද තමන්ගේ අවිද්‍යාව තියෙනවා කියලා? අවිද්‍යාව කියන කරුණ. ඒ අනුසය කියන එක දකින්න බෑ. එතන ආයතන ගෝචර නෑ කොහෙත්ම. පැහැදිලිද ඒ කියන කතාව?
පැහැදිලි බවකුත් නෙවෙයි මහත්මයා. දැන් අර මට වඩාත් මේක පැහැදිලි වෙනවා වගේ කියලා හිතනවා. ඉඩකඩ තියෙනවා මේක අවස්ථාව ලැබුණොත් වටපිටාව ලැබුණොත් දේවල් යෙදුනොත් ඉදිරිපත් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා අහසින් මට ඒක තේරුම් ගිහිල්ලා තියෙනවා කියලා.
ඒක හරි. ඉඩකඩ සකස් වුණත් මතු වෙනවා. ඒ ඇයි මතු වෙන්නේ? මතු වෙන්න හැකියාව තියෙන හින්දානේ. දැන් ඒක අනිත් පැත්ත ගන්නකො අනුසය නැති වුණා නම් එහෙම ඉඩකඩ හැදුනත් ඒක ඇති වෙනවද? ඇති වෙන්න බෑනේ නේද?
මම අදහස් කරේ ඉඩකඩ තියනවා කියලා ඒ පැත්තින් නෙවෙයි. අනුසය ධර්මයට කියන්නේ මේක තියනව නෙවෙයි. මේකට ඉඩ ලැබිලා නැහැ ඉදිරිපත් වෙන්න අවස්ථාවට. ඒ කියන්නේ ඉඩකඩ වටපිටාවෙන් ලැබුණොත් ඉදිරිපත් වෙනවා වගේ කියනවා.
ඔය එක ටිකක් කම්පයා කරලා බලන්න. ඔය ඉඩකඩ අවස්ථාව ලැබුණක් කියන එක අනුසය කියන කෙනෙකුටයි අනුසය නැති කෙනෙකුටයි ඒ එකම ඉඩකඩ ලැබුණත් අවස්ථාව ලැබුණා. කෙනෙක්ගේ මතුවෙනවා කෙනෙක්ගේ මතුවෙන්නේ නැහැ නේද? උපදින්නේ නැහැ නේද? අන්න එතනින් තේරුම් ගන්න බලන්න.
මං හිතන්නේ
ඔබතුමා අදහස් සමවන ඔබතුමා අදහස් කරේ අනුසය නැති කෙනෙක් කියන අර්ථය රහතන් වහන්සේ නමක් ගැනද නැත්නම් ආරෝපිතාවයක?
හොඳයි. ඔව් රහතන් වහන්සේගේ කිසිම අනුසයක් දෙන්නේ නැහැ. ඊළඟට මේ මගඵලලාභීන්ගේ එක්තරා මට්ටමකට මේ අනුසය සමහර අනුසය දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් දික්කාසව කියන එක අපිට දහම අනුව හිතන්න පුළුවන්. සෝවාන් පුද්ගලයාගේ දික්කාසව කැඩෙනවන්නේ. දැන් එයාගේ ඒ දික්කාසවේ යෙදෙන්නේ නැහැ ඊට පස්සේ. තේරෙනවද?
අතන ඔබතුමා අදහස් කරේ කියන්නේ සාපේක්ෂව අරුපි ධ්‍යාන කට්ටිය නෙමෙයි මගපල්ලාදීන් හෝ රහතන් වහන්සේට සාපේක්ෂව අනුසේ කතා කරන තැනදී ඉඩකඩ ලැබුණත් ඒ ආදාළ කැලස් මතුවෙන්නේ නැහැ. ඒ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා තියෙන හින්දා කියන අදහසයි. නමුත්
රූපී
ධ්‍යානලාභීන්ට අනුසයක් හැටියට ඒ අවස්ථාවන් ආවොත් මේවා ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා කියන තේරුම.
ඔව් ධ්‍යානලාභීන් අනුසය ප්‍රහාණය වෙලා නැහෙනි. ඒගොල්ලන්ගේ අනුසය ධර්මය එහෙමම තියෙනවා. මේ උඩින් පේන ටික යටපත් වෙලා විතරයි තියෙන්නේ. අර කෙලෙස් සුද්ධක පේන මට්ටම යටපත් වෙලා. දැන් තාතහ අපිට ඒ වචන වලින්ම ගන්න පුළුවන් කාමරාගය, පටිජය කියන ඒවා ඒගොල්ලන්ගේ විද්‍යමාන නැහැ ඒ කාලය තුල. ඒ කියන්නේ තරහ යන ගතියක් අඳුර ගන්න කිසිම හැකියාවක් නැහැ. කාමයක් රාගයක් කියන එකක් අඳුර ගන්න කිසිම හැකියාවක් නැහැ ඒ කාලය තුල. හැබැයි ඒකෙන් කියන්නේ ඒවා දුරු වෙලා කියලා. ඒක ඒක අනුසේ වශයෙන් ඒවා යෙදිලා කියනවා. ඒ අනුසේ වශයෙන් කියන්නෙම ඒ දකින්න බෑ, අඳුර ගන්න බෑ, විද්‍යමාන නැහැ. පැහැදිලි. අර මගපළලා වගේ රහතන් වහන්සේලාගේ අනුසේම දුරු වෙනවා.
දැන් අපි අනුසය කියන එකට දැන් අපි කරුවත අපකට නොවිච්ච අනුසය කොහෙද සෝ වෙලාද තියෙන්නේ කියලා නෑ. එතන අපි අර නිත්‍ය භාවයෙන් ගන්න එකේදී පොඩි වැරද්දක් වෙනවාද කියලා වෙනවා. දැන් අපි ඉඩකඩ නෑ කියන තැනදී එතකොට අපි අනුසයක් ගැන කතා කරන්නේ ඒක දෙයක් විදියට අරගෙනනේ. එතකොට අපි හිතමු මේක යටපත් වෙලා තියෙනවා. විද්‍යමාන නැහැ කියනකොට අපි අර නිත්‍යතාවයකට අහු වෙනවද කියන එකයි අනිත් පැත්තට. දැන් මේ දින හැම විග්‍රහයකදීම කාලත්වයකට අහු වෙනවා නම් එතකොට ඒ උත්තරේ සම්බන්ධ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. කාලත්වයකට අහු වෙන අපි තුන අතීතෙන් ගෙනාවා හරි මොන හරි විදියකට එහෙම විග්‍රහයක් නම් අපිට යෙදෙන්නේ ඒ විග්‍රහවල තියෙන ප්‍රශ්නෙකුත් වෙන්න පුළුවන් නේද?
තෙරුවන් සරණයි රවි මහත්තයා. මේ එතන පොඩි ළමයාගෙත් ඒ පැවැත්ම කියන එක තියෙනවා. එතකොට අපි දැන් හිතන්නේ අපිට මේ එක මොහොතකට එක ආයතනය කියලානේ උපදින්නේ. ඒ වුණාට ඒ පැවැත්ම අවිද්‍යාව නිසා ආයතන පහම ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. එතකොට අර ප්‍රකට අප්‍රකට වෙන බව කියන ආයතන හරියට ඒකට උදාහරණයක් මේ රවි මහත්තයාගේ ඒ සයිට් එකේ මේකේ කරපු සාකච්ඡාවල ඔක පැහැදිලි කළා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඕකට උදාහරණයක් විදිහට ගත්තේ ෆෝන් එකක්. දැන් ෆෝන් එක මේ ගත්තාම ෆෝන් එකට කෝල් එනකොට ෆෝන් එක ඔන් වෙන්නේ නැහෙනි. ෆෝන් එක හැමතිස්සෙම ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. එතකොට ෆෝන් එනකොට ෆෝන් එක එකට මේ ආශ කරනවා. අන්න ඒ වගේ අපේ ආයතන හයම ඇක්ටිවේට් වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා පැවැත්ම මත. එතකොට ඒ එන්නේ නැහැ. ඇහෙන් එනකොට ඒකට අල්ලගත්තට අනිත් ඒවා සමවෙන්න මේ නිදාගෙන නැහැ. ඒවත් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ අර මේ කට අරගෙන බලන් ඉන්නවා වගේ. මට මන් තේරුම් ගත්තේ ඒකයි. ඒක නිසා පොඩි ළමයන්ටත් එතන තියෙනවා මේ ඒක තමයි රවි මහත්තයා ඒ ඩිස්කෂන් වලින් තේන්නේ ඩිස්කෂන් වල හොඳ තේක මේ පහදල පැහැදිලි කළා මේ ඔබතුමාගෙන් තවත් සරලව පැහැදිලි කරන්නේ නිසා කරුණාවෙන් ඉල්ලනවා.
ඇත්තටම ධම්මයන්ති මහත්මිය මමත් ඕකම හිතුවා. මටත් ඕකම තේරුණා මේ රේවත හාමුදුරුවොත් එක්ක රවි මහත්මයා කරපු ඒ ඩිස්කෂන්ස් වලදී ඔය උදාහරණය ඔය මේ ෆෝන් එකේ උදාහරණයේදී මටත් හිතෙනවා අන්න ඒක මේ ඒ කියන්නේ මේ පොඩි ළමයාට මේකට මේ ඇත්තටම ගොඩක් ගැලපෙනවා කියලා. අපි අහමු බලන්න රවි මහත්මයාගෙන් තව ඒ ගැන මොකද මේ හොඳමයි.
පොඩ්ඩක් මං අර යමක් ඉදිරිපත් කරන්නම්. මට මතක් වෙච්චයක් අර මමත් බන මේ ස්වාමීන් වහන්සේගෙන් අහපු එකක්. ඒ අනුසය කියන එක හරියට නිකන් අර ගිනි කූරක තියෙන වෙඩි බෙහෙත් වගේ කියලා. ඒ කියන්නේ ඒක නිකන් තියෙන තාක් කාලයක් තියෙනවා. නමුත් ඒක ස්ට්‍රයික් වුණාන් පස්සේ තමයි ඒ වෙඩි බෙහෙත් ටික ඇක්ටිවේට් වෙන්නේ. අන්න එහෙම මං උදාහරණයක් තහලා තියෙනවා. මං ඒක පොඩ්ඩක් මතක් කරනවා. තේරුම් ගන්න.
හොඳයි ඒ උපමාවත් හරි. ඉතින් ඔය දැන් දහමේ අනුසය කියන එක විදිහට විස්තර කරලා තියෙනවා. මම මේ දාල අදහසක් ගන්න විතරයි මං උත්සාහ කළේ. මොකද ඇත්තටම මේ වචනයක් අල්ලගෙන විස්තර කිරීම ඊටයකට සාමාන්‍යයෙන් මං කැමති නැති බව දන්නවනේ. ඉතින් මේ වචනේ මොකද්ද කියන එක නෙවෙයි. අපිට ප්‍රායෝගිකව දැන් මේක මේ බලන්නේ කොහොමද? දැන් එතන මං මතු කළේ අපේ අර සමත් මහත්මයාත් මතු කළා. ඒක දැන් මේ අවිද්‍යාව කියන මං මේ මෙතන ප්‍රධාන දේ තමයි ඒ අනුසය කියන්නේ අපිට දකින්න පුළුවන් එකක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. කියන්නේ මේ මහත්තේ දැන් අවිද්‍යාව කියන එක පේනවද කියන තැනින් හොයන්න. ඒක අපට පේන්නේ නැහැ, විද්‍යමාන නැහැ. ඒක ප්‍රඥාවකටම අහු වෙනවා මිසක් මේ ඒ විද්‍යමාන වෙන්නේ නැති එකම තමයි අනුසය කියලා කියන්නේ. දැන් අර ධානයක ඉන්නකොට නැත්තම් බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට කොහෙත්ම ඕක විද්‍යමාන වෙන්න බෑනේ. මෙහෙම දෙයක් තියෙනවා කියන එක. ඒක අර ප්‍රඥාවකට ගෝචර වෙනවා මිසක් වෙන විද්‍යමාන වෙන්න විදිහක් නැහැ. ඒක මතු වෙන වෙලාවක තමයි ඉතින් මේ දැන් තරහ කියන එක. ඔය තරහ නැතුව දැන් ඔයගොල්ලෝ ආරණ එකට වෙලා රිට්‍රීට් එකක එහෙම ඉන්නවා නම් සමාජයට තරහ විද්‍යමාන නොවෙන්න පුළුවන් ඒ කාලය තුල. අපෝ බෙදරාවහන් තමයි ඔන්න ඒවා තාම මේ කියනවානේ අතන ඉද්දි මේ ඒ කියන්නේ විද්‍යමාන නොවුනට ඒක අපි සිංහලෙන් කියනවා යටපත් වෙලා තිබුණාට අපි නැති වෙලා කියලා හිතුවට වැඩක් නැහැ. මොකද ආයේ ඒක මතු වෙනවා. එතකොට ඒ අනුසේ වශයෙන් ඒක පැවතිලා මේ වචන වලින් කියන්න අමාරුයි මේ පැවතිලා කියන එක. දැන් ඔතන මම මේ මූලිකව කියන වචන විග්‍රහ කිරීමකට යන්න නෙමෙයි බලාපොරොත්තු වුනේ. දැන් අපට ප්‍රශ්නයක් එනවනේ, මේ සාධාරණ ප්‍රශ්නයක්. දැන් අපි මේ මොහොතේ ඇහැ කරි කනක් කරි පාවිච්චි කරනකොට දැන් ඔය තර්කේ ආවේ මං හිතන්නේ පෙර ඇසුර නිසායි මේක වෙන්නේ කියන කතාවක් ආවනේ ලෝකෙට අහුවෙන්නේ. එතෙන්දි තමයි මම මතු කළේ දැන් පෙර ඇසුරක් අපිට උපන්න ගමන් ලදරුවගේ පෙර ඇසුරක් තියෙනවා කියලා හිතන්න බැහැනේ. එතකොට එයාට ලෝකේ හැදෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. ඒක මේ තමන්ට මේ මොහොතේ දාගන්න මේ තමන් ගැන විමසන්න බලන්නයි මං මේ කරුණ මතු කළේ. එතකොට අනුසය කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. පෙර ඇසුරමද අපි දැන් දකින්නේ නැත්නම් දැන් ලෝකෙට අහුවෙන්නේ ඒ නිසාමද කියන ගැටලුව මං ඇහුවේ. මොකද එහෙම වෙනවා නම් ඒ පොඩි දරුවට එහෙම වෙන්න බැහැනේ. අපි හොඳටම දන්නවා පොඩි දරුවා කියන්නේ මේ කෙලස් දුරු කරපු කෙනෙක් නෙවෙයි, රහත් මනසක් නෙවෙයි, කෙලස් ගොඩක්මයි. එතකොට අපිටත් මේ මොහොතේ ওই ගතිය නැද්ද? ඒක පරණේවට දාන්න පුළුවන්ද? පරණේවට දැම්මොත් අනිත් පැත්තේ ප්‍රශ්නයක් එනවා. අපිට කවදාවත් මේක නැති කරන්නත් බෑනේ. ඒ කියන්නේ නැති වෙන්න බෑනේ. පරණ දේවල් නිසාම නම් මේ මොහොතේ කෙලෙස් ඇති වෙන්නේ. ඒ රහත් වෙන්නත් බැරි වෙනවා.
පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි මහත්මයා ඔබතුමාගේ විග්‍රහය මට නම් ඒක පැහැදිලි. එතනදි මම මෙහෙම ටිකක් අහන්න ඕනුණා මේ සමන් ආහාරය කියන එක එතකොට පොඩි දරුවාට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි වගේ ඒ කියන්නේ එතනින් යහට වර්ධනය වෙච්ච කෙනෙකුට තමයි සමන් ආහාරය යොමු වෙලා තව මේ ක්‍රමයේ කෙලස් උපදවා ගන්න බවකට කියලා අදහසක් ආවා. ඒක එහෙමද කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. ඒකට
ඔය එහෙම කිව්වොත් ඒක අර සූත්‍රයට ගැලපෙන්නේ නැහැ නේ. දැන් ඇස නොබිඳී යති කල්ලි රූපයක් ආපාතණය වෙන කල්ලි සජ්ජෝ සමන්නාහරෝ උනස් චක්කු විඥාණය උපදිනවා කියන එකනේ. මතක ඇති ටික මං හිතන්නේ. ඒක ලදරුවට වෙන්නේ නැද්ද? ඔකටයි මං මේ දැන් ආයතනේ උපදින තැනටම ඔක දාන්න කියලා කියන්නේ. ඒක අතීතයකට සම්බන්ධයක් තියනවද තියෙන්න පුළුවන්ද?
පැහැදිලි කියන්නේ එතනත් පොඩි දරුවඩත් ඒ තජ්ජෝ සමාන ආහාරය කියන එක ක්‍රියාත්මකයි කියන අදහස තමයි එන්නේ ඊළඟට.
ඔව්. දැන් මම අහපු ප්‍රශ්නෙට බලන්න ආතහරි උත්තර දෙන්න පුළුවන්ද කියලා මේ
රවි මහත්මයා දැන් අර අපි දැන් දමයන්ති මහත්මයාත් කිව්වේ මමත් ඇත්තටම ඕක කල්පනා කරා ඒ ඔබ වහන්සේ ඔබතුමාගේ මේ රේවත ස්වාමීන් වහන්සේත් එක්ක කරපු ඒ සාකච්ඡාවේදී ඒ විදිහට අපිට ඒ අදහසෙන් හිතන්න බැරිද? ඒ කියන්නේ දැන් ඒ රු ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබතුමාලත් එක්ක කතාවේදී විස්තර කරේ මේ අපේ ආයතන හැමතිස්සෙම මන් දන්නේ එතන වචනේ සවිඥානකද කියලා ඒ වගේ අර ඕන් වෙලාමයි තියෙන්නේ කියලානේ ස්වාමීන් වහන්සේ හැමතිස්ස එතෙන් දිදුවක් දැම්ම වචනේ. ඒ කියන්නේ මේක සවිඥානක වෙච්ච මේ ආයතන පහයම වෙලා තියෙන්නේ. එතකොට අර ඒකට අරමුණ ආවහම මේක අරගන්නවා කියන එක අර ස්වාමීන් වහන්සේ එතෙන්දී පෙන්නුවේ මේ අර security alarm එක හැමතිස්සෙම වාහනේ එක ඕන් වෙලාමයි තියෙන්නේ. හැබැයි කවුරු හරි ඇල්ලුවොත් ඒක එකපාරට සද්ද කරනවා. එහෙම නැත්නම් ෆෝන් එක example එකක් මේ ස්වාමීන් වහන්සේ ගත්තානේ ඒ දෙකම අර ඒවා මේ කියන්නේ ඒවා ගන්න බලාගෙනම ඉන්නේ හැමතිස්සෙම. හැබැයි ඒක ආව ගමන් ඒක ගන්නවා කියලා. එතකොට ඒ අපිට වගේම පොඩි ළමයාගෙත් ඒවා අවිද්‍යාව හින්දා ඒවා ඔක්කොම සවිඥානික වෙලානේ තියෙන්නේ. ඒ විදිහට අපිට ඒ මේ විස්තර කරපු එකෙන් අපිට ඒක මේ ගැන විස්තර කරන්න බැරිද? මේ අනුශය ගැන අපි නෙමෙයි මේ වගේ දෙයකින් ඔබතුමා පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න මේ රවි මහත්මයා.
එතනදී ඒ සවිඥානික වෙලා තියනවා කියන කෙනෝන් වෙලා වගේ කියන අදහසක් ආවිතර මට එතන දැන් අර පටිසම්පාද ධර්මයන් අර විඥාණයට විඥානය කිව්වම ඒක මේ සකු විඥානය සොත විඥානය කියලා වෙන වෙනම බෙදලා නෙවෙයි මේක බෙදීම කරගන්නේ විඥානයෙන් දැනගත්ත පස්සේ වගේ මේක මෙහින් ආපින්න මෙහෙම ගතියක් කියලානේ. කියන්නේ විඥානය කිව්වම විඥානය ඒක මේ සකු සොත කියලා ඒ හටගන්න තැන අනුව නම් කිරීමක් කරනවා කියන උඩ විඥානයෙන් දැනගන්න ඊට පස්සේ ඒක එයාගේ විඳීම අනුව ඒ ස්පර්ශය රූපය මේ ඇස රූපය දැනගන්නවා කියන කරුණ ඒකෙන් ඒ එහෙම වෙන සිද්ධාන්තයක් නේද පවතින්නේ?
තෙරුවන් සරණයි. එතන ඒ පෙනීමම කියන එකම අවිද්‍යාවෙන් හැදෙනවයි කියලා තමයි මට තේරුනේ. පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන එක අර සජ්ජෝ සංහාරෝ කියන තැනම අවිද්‍යාවෙන් හට ගන්නවා කියලා ඒ පොඩි ළමයාටත් එතකොට ඒකේ එතන නිකන් අර මූලාරම්භය වගේ තමයි මට තේරුනේ. තෙරුවන් සරණයි.
දැන් පිළිගන්නවා ඇති පොඩි ළමයාගේ අවිද්‍යාව තියෙනවා කියන එක. ඒක එතකොට පෙරසුරක කතාවක් නෙවෙයි. හැමෝටම පැහැදිලි ඇතිනේ. දැන් මං කියන්නේ අපේ දැන් මේ මොහතක ආයතනයක් හටගත්තා නම් ඉතින් එතනත් ඒ වගේම නේද? අපි දැන් පෙරසුරකින් මේක කතා කරන එක නෙවෙයි වෙන්න ඕන. මෙතනම අවිද්‍යාව යෙදිලා තියෙනවා. ඒකෙදි මං පොඩ්ඩක් මතක් කරන්නම් දැන් ඔය මම කතා කරපු කීප දෙනා මේ අනිත් සාකච්ඡා අහලා ඉතින් මෙතන ඒවා අහපු නැති අයට මොනවද මේ කතා කරන්න කියලා හිතනවා ඇති. මෙතන පොඩි අපි සාමාන්‍යයෙන් හිතන පිළිවෙලට වඩා වෙනස් කරුණක් තියෙනවා. ඒකද අපි පුරුදු වෙලා තියෙන්නේ බලන්න මේ ආයතනේ මේ මොහොතේ හට ගන්නවා ඕක නැති වෙලා යනවා හරි දැන් නැති වෙලා යන කරුණ නම් ගොඩක් අයගෙන නැහැ දැන් නිරුද්ධයි අවිද්‍යාව ඇතිකල්ලි හටගත්තා විද්‍යාව නැත්තම් හටගන්නේ නැහැ කියන වගේ පටිච්ච සමුප්පන්න ගතියක් දකිනවා හැබැයි ඔය හැම එකේම තියෙන්නේ දැන් මේ මොහොතේ ආයතනේ ඉපදුනා කියන එකනේ ඒ කියන්නේ මේ මොහොත කියන්නේ ඔන්න දැන් සද්දයක් ඇහෙනකොට තමයි කන උපන්නේ කියලා අදහසකින් අපි බලන්නේ. මේ නැත්තම් මේ රූපයක් තේන මොහොතේ තමයි ඇසක් ඉපදුනේ කියන අදහසකින් බලන්නේ. ඔන්න ඔතන අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි ඕක මේ මොහොතේ ඉපදුණා නම් ඊට කලින් තිබිලා නැහැ. මේ නැතර්තෙන් නෙමෙයි ගන්නකො මේ එකනති බීම හටගත්තා කොහොම වචන වලින් කියුවත් අර ඒ කියන්නේ නිරෝධ පැත්තෙන්ම හිතුවා කියන්නකෝ හටනගත්ත ස්වභාවයක් හටගත්තා දැන් ඒකත් අපි කතා කරන්නේ මෙන්න මේ සද්ද ඇහෙන මොහොතේනේ ඔය කනයි සද්දයි චක්කු විඥානේ සේරම ඉපදුනා කියලා දැන් අන්න එහෙම හිතන එකට වඩා වෙනස් පැත්තක් තියෙනවා ටිකක් අවධානය යොමු කරන්න ඒක තමයි මම හිතන්නේ දෙන්නම මතු කරන්න හැදී අර උදාහරණ දෙකකින් එකක් මොබයිල් ෆෝන් එක අනිත් එක මේ වාහනයක සිකියුරිටි සිස්ටම් එක දැන් ඔය දැන් ෆෝන් එකකින් ගත්තොත් අපිට හිතෙන්නේ කෝල් එකක් එනකොට තමයි ෆෝන් එක රින්ග් වෙන්නේ ඒ අදකින්නේ එකනේ හැබැයි කෝල් එක එන වෙලාවෙද ෆෝන් එක ඕන් වෙන්නේ නැහැනේ ෆෝන් එක ඕන් නැගේ තිබුණත් තමයි කෝල් එක එන වෙලාවට රින්ග් වෙන්නේ. ඒක අර වාහනේ ඇලාම් සිස්ටම් එක ගත්තත් සිකියුරිටි සිස්ටම් එක ඒක ඕන් කරලා තිබුණ නැත්නම් වාහනේට මොකක් හරි වෙනකොට ගලක් වදිනකොට එහෙම ඔක අද්දෙන්න බෑනේ සිකියුරිටි සිස්ටම් එක ඕන් වෙලා තිබුණ නැත්නම්. හොරෙක් ඕක කඩන්න හදනකොට ඇලාම් එක වදින්නේ ඒ සිස්ටම් එක ඕන් වෙලා තිබුණත්නේ. එතකොට ඒක ඕන් වෙන්නේ කාර් එක කඩන වෙලාවේද නැත්නම් ඕන් එකේ තියෙන හින්දා එහෙම වෙනවද කියන එක. දැන් අපිට ෆෝන් එක රින් වෙන්නේ ඒ වෙලාවේ ෆෝන් එක ඕන් වෙලා රින් වෙනවද නැත්නම් ෆෝන් එක ඕන් එකේ තියෙන හින්දාද රින් වෙන්නේ කියන එක. ඉතින් මෙතන අදහස ගන්න ඕන අපි ඔය බාහිරයට දාලාම නිකන් ෆෝන් එක එන හින්දා තමයි රින් වුනේ කියන එක. ඔක අපි ආයතන වලටත් ওই විදිහට තමයි දාලා තියෙන්නේ ටිකක් ටිකක් දැන් ඕල් එකක් එන හින්දා ෆෝන් එක රින් වුණා වගේ අපිට හිතෙන්නේ මේ ශබ්දයක් ආපු හින්දා කන ඉපදුනා කියලා. ඔන්න අතන හොඳට බලන්න ඕන. ශබ්දයක් ආපු හින්දා කන ඉපදුනා කිව්වොත් අපි ඒක හේතුව බාහිරයට දාලා නේද? يعني ලෝකය හදලා අපි ඒ සමුදේ දැකලා තියෙන්නේ බාහිරෙන් නේද? එතකොට මේක ගැළපෙන්නේ නැහැ නේද බුදුරජාණන් වහන්සේගේ ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින් දකින්න කියපු කරුණට. එතකොට එතන තේරුම් ගන්න ඕන සද්දේ ආපු හින්දා කන උපදිනවා නෙමෙයි. කනක් උපද්දගෙන හිතිය නිසයි සද්දේ ඇහුනේ. ආය කියන කනක් උපද්දගෙන හිතිය හින්දායි සද්දේ ඇහුනේ. එතකොට ඒතන ඊළඟ ප්‍රශ්නේ තමයි එතකොට සද්දේ ඇහෙන්නේ නැති වෙලාවල කන තිබුණද? දැන් ඒක අහන්න. මේ කෝල් එකක් එන්නේ නැති වෙලාවට ෆෝන් එක තිබුණද කියලා අහනවා. ඔය මයික් මියුට් කරගන්න අනිත් පැත්තට අපිට ඇහෙන්නේ නැත්නම්. මේ අපි එතකොට දැන් මේ කෝල් එකක් එනකොට කන ඉපදුනා කියන එකද නැත්නම් කන ඒ කියන්නේ සද්දයක් එනකොට කන ඉපදුනා කියන එකද කන ඉපදිලා තිබුණ හින්දා සද්ද ඇහුණා. දැන් ඒක අනිත් වෙලාව කෝල් එකක් එන්නේ නැති වෙලාව ගත්තොත් ෆෝන් එක ඕන් එකේ තියනවා කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ ෆෝන් එක දන්නවා දැන් රින්ග් වෙන්න ඕනේ නැහැ. කොහමද දන්නේ? දන්නේ එතන අදහස තමයි ඒ කෝල් එකක් නැති බව දන්නවා. දැන් කෝල් එකක් නැති බව දන්න හින්දා රින්ග් වෙන්නේ නැහැ. කෝල් එකක් තියෙන බව දන්න හින්දා රින්ග් වෙනවා. එතකොට අපි කන්නේ ගන්න සද්දයක් නැති බව දැන ගැනීමත් සද්දයක් ගැන දැන ගැනීමමයි. මොකද නැති බවෙන් සද්දට අහු වෙලා. එතකොට සද්දේ ඇහෙන වෙලාවේ සද්දේ තියෙන බවෙන් සද්දට අහු වෙනවා. සද්දේ ඇහෙන්නේ නැති වෙලාවේ නැති බවෙන් සද්දට අහු වෙනවා. මෙන්න මේක තමයි ටිකක් අර අපි හිතන විදිහට වෙනස් කතාවක් මේ කියන්නේ. මොකද අපි හිතන්නේ මේ කන ඇති වෙලා නැති වුණා වගේ සද්ද ඇහෙනකොට කියලානේ. එහෙම එකක් නෙමෙයි. මේ කනේ පැවැත්මක් තිබිලා තියෙනවා. ඒ ආයතන 6ම ඔහොමයි. ඔය ආයතන 6ම පැවැත්මක තියෙනවා. මේක අර අර හිතන විදිහට වෙනස් පැත්තක් මේක. ඇයි අපිට හිතෙන්නේ මේ අනිත්‍ය අනිත්‍ය කනක්නේ කොහොමද දැන් ඔය නිත්‍ය කතාවක් නේ ඔය කියන්නේ කියලා අනිත් පැත්තට තර්කයක් එයි. ඒ තර්කේ නේක හොඳයි. මේකේ තේරුම් ගන්න ඒ අපේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ පැත්තෙන්ද මේක හොයන්න ඕන නැත්නම් මේ ඇස චක්කු සෝත ගාන ඒ ඉන්ද්‍රිය පැත්තෙන්ද මේක හොයන්න ඕන කියන එක අපි මෙච්චර කල් හොයලා තියෙන්නේ ඕක අර රූප ශබ්ද පැත්තෙන් කියන්නේ බහිද්ද පැත්තකින්. හැබැයි බහිද්ද පැත්ත අහු වෙන්නේ මේ ඇසකනාසයේ ඌව තියෙන නිසා නේද? ඔබ නැතිබුණා නම් එහෙම ස්වභාවයක් ගැන කතා කරන්නත් පුළුවන් වෙයිද? ඒකෙත් අපි හිතන්නේ අර බාහිරේ එනකොට මේක ඉපදුනා කියලා. එහෙම කතාව නෙවෙයි මේ තියෙන්නේ. මේ ආයතන ටික ඇක්ටිව් තියාගන්න හින්දාම අර ෆෝන් එක ඕන් එකේ තියාගන්නවා වගේ අපි ආයතන හය ඕන් එකේ තියාගන්න ගතියක් තියෙනවා. ඒක ඕනම මහතක් ගත්තොත් ඔය හය නිකන් අර ඇන්ටනා හයක් දාගෙන වගේ මේක ඕන් එකේ තියෙන්නේ. එතකොට ඒ මොහොතේ සද්දයක් එනවා කියනකොට ඒක ප්‍රමුඛ වෙනවා විතරයි. අර අනිත් එක අප්‍රමුඛයි. අප්‍රමුඛ කියන්නේ නැහැ නේද? අර එන එකට ප්‍රමුඛ වීමක් ඉස්සෙල්ලා තියෙනවා. ඒ මෙන්න මේ කරුණ තේරුම් ගත්තොත් අර මේ කලින් දැක්කට වඩා වෙනස් පැත්තක් මේකේ තියෙනවා, ගැඹුරක් තියෙනවා. මේක පැහැදිලි වුණාද? අපැහැදිලි නම් අහන්න. පෙරවන් සරණ.
මම ප්‍රශ්නයක් තියෙනවා මේකේ මේ විග්‍රහ කරපු ක්‍රමය දැන් මට තේරුණාද නැහැ. මේ දැන් ක්ෂණයක් පාසා හැමදේම ඒ ආයතනද ඒ කියන්නේ ඉන්ද්‍රියද බාහිර අරමුණුද ඔක්කොම මේ ක්ෂණයක් ගානේ ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඒ දැන් ඉන්ද්‍රියයක් ගත්තොත් ඒක ක්‍රියා විරහිත ඉන්ද්‍රියක් නම් ඒකත් ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඒකෙන් එතන විඥාණයට එකතු වෙන්න බැරුව හරි මොකක් හරි ක්‍රියා විරහිත වීමකින් එතනින් ඒක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ඉතින් මේක
මම එහෙම අහන්නම් මම දැන් එකමට හිතන්න අපි ගම්මු උපතින්ම අපි මේ කනට ගත්තොත් ලේසි. කන ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. යාති අන්ධ කියලා කියන්නේ. කන වැඩ කරන්නේම නැහැ. දැන් එයාට ශබ්ද ලෝකයක් කියන එකක් තියනවාද? ශබ්ද ලෝකය කියනකොට ශබ්දයක් තියනවාද ශබ්දයක් නැද්ද කියන දෙකම ආයිති.
ඒකට
සමහර වෙලාවට
එයාට ලෝකයක් ඇති කරන්න බෑ. මොකෝ ලෝකයක් ඇති කරන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසේ අරගෙන ඒ හත විග්‍රහ කරන නිසා. එහෙම නැද්ද?
ඔය දැන් ඔබතුමා කියන ක්ෂණයක් ක්ෂණයක් පාසා කතාවට විරුද්ධ එකක් මේ කියන්නේ. ක්ෂණයක් පාසා ඇති වෙනවා නම් ඊළඟ ක්ෂණේදී ඒක නැහැනේ. දැන් අපි හිතමු ඔන්න කණෙන් සද්දයක් අහලා ඊළඟට ඇහෙන් රූපයක් දකිනවා කියන්නේ. දැන් කණෙන් සද්දය අහන වෙලාවේ කණයි සද්දෙයි තිබුණා. ඇහෙන් රූපේ දකින එකට යනකොට ආරක්ෂණේ නිමෙන්නේ තව ක්ෂණයක් නේ. ඒ ක්ෂණේදී කණ කියන එක හෝ සද්ද කියන එක හෝ තියනවාද?
ඉස්සල කලින් තිබුණ කනත් නොවේ තියෙන්නේ, කලින් තිබුණ සද්දයක් නොවේ තිබෙන්නේ, කලින් ගත්ත සංඥාවක් නොවේ තිබෙන්නේ.
ඔව් නොවේ තිබෙන්නේ කියනකොට දැන් ඇහෙන ඉපදිලා තියෙන්නේ, දැන් සද්දයලා ඉවරයි, දැන් මේ ඇහෙන් රූපයක් දකිනවා. දැන් මං අහන්නේ ඇහෙන් රූපේ දකින වෙලාවේ අර කන කියන කතාව සම්පූර්ණයෙන් නිරුද්ධයි නේද? ශබ්දය කියන එක සම්පූර්ණයෙන් නිරුද්ධයි නේද? ඉතුරුවක් වෙලාද ඉතුරුවක් නැතුවම නිරුද්ධද?
ඉතුරුවක් නැතුව නිරුද්ධයි.
ඔව් ඉතින් ඉතුරුවක් නැහැ. නැති කණක් ගැනවත් කතා කරන්න බැහැනේ, නිරුද්ධයිනේ. ඒකට අපි කියනවා නිරෝධය කියලා නේද? දැන් ඇහැ ඉපදිලා තියෙන
නිට්ටයතාවය උපකල්පනය කරන නිසානේ අපේ මෝහය.
නෑ මං අහන්නේ ඔබතුමා කියන කරුණ දැක්කොත්, ඒ කියන්නේ කන ක්ෂණයක ඇති වුණා සද්දේ, ඒ ක්ෂණයේදී ඒ ටික තිබුණා. ඊළඟ ක්ෂණේ වෙනකොට ඒ ටික නිරුද්ධයි. ඒ ඊළඟ ක්ෂණේ ඉපදුනේ ඇහැයි රූපේයි චක්කු විඥානේ කියන ටික නේද? ඒක මේ ක්ෂණේ නිරුද්ධ වෙනවා, ඊළඟට තව එකක් උපදිනවා. දැන් අවතන අර මුල දෙක විතරක් ගන්නකොට කණෙන් සද්දේ ඇහුණා කියන ක්ෂණේ ඊළඟ ක්ෂණේ අපි රූපයක් දකිනවා. මං අහන්නේ රූපේ දකිනකොට අර ඉස්සෙල්ලා ක්ෂණේ කතා කරපු කණවත් සෝත මොකද්ද සද්දේවත් සෝත විඥානේවත් කියන එක දැන් දකින ක්ෂණේදී තියනවාද?
ආපෝ එක කියන්නේ මහත්මයා, මේ කියන්නේ ඉස්සල්ලා ගත්ත ක්ෂණේ ක්ෂණයක තියනවා කියලාද?
ඔව් දැන් මෙහෙම ක්ෂණ දෙකක් ගන්නකො අපි ඔන්න ඉස්සල්ලා සබ්දයක් අහනවා, ඊළඟට රූපයක් දකිනවා. හරි, ඔය කරුණු දෙක විතරක් ගමු දැනට. එතකොට සබ්දය අහන වෙලාවේ ඉපදුණානේ කනකුයි ශබ්දකුයි සෝත විඥානෙකුයි නේද?
ඔව්
සබ්දය අහන වෙලාවේ ඉපදුණානේ ටික.
ඔව්
ඊට පස්සේ මං අහන්නේ දැන් රූපේ දකින්න ක්ෂණේදී ඇහැයි මොනවාද ඇහැයි රූපේ චක්කු විඥානේ ඉපදිලානේ. දැන් මං අහන්නේ ඇහැයි රූපේ චක්කු විඥානේ තියෙන මොහොතේදී අර කණයි සද්දෙයි සෝත විඥානයයි කියන එක නිරුද්ධයි නේද?
ඔව් ඔතන මේ මං මේ රවි මහත්තයා කියන එක මේ පොඩ්ඩක් මම අහපව් මේ විදියට අහන්නම්. දැන් චක්කු විඥායි විඥානයයි සෝත විඥානයයි එකවර වෙන්නේ නැහැ. ඒ දෙක
දැන් මං අහන්නේ චක්කු විඥානේ තියෙන වෙලාවේ සෝත විඥානේ තියනවාද?
තියෙන විදියක් නැහැ.
එහෙනම් ඒ කියන්නේ කන තියෙන විදියකුත් නැහැ, සද්දේ තියෙන විදියකුත් නැහැ, සෝත විඥානේ තියෙන විදියකුත් නැහැ නේද? චක්කු විඥානේ ඉපදිලා තියෙන වෙලාව.
රවි මහත්තයෝ කියන්නේ මේ ඒක සීක්වෙන්ෂලි වෙන කියන කතාවද අහති? පැරලලි වෙන කතාවද අහන්නේ?
ඔබතුමා ඉස්සෙල්ලා කියවනේ දැන් මේක ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදිනවා නැති වෙනවා කියලා.
ඔව්
එතකොට සීක්වෙන්ෂලි වගේ කතාවක් නේද ඔය කියන්නේ?
ඔව් ඒක සීක්වෙන්ෂලි යන්නේ ඒ ආයතනයට.
අනහ හරි ඒක තමයි මම අහුවේ. එතකොට ඒ සීක්වන්ස් එකේ කන ඉපදිලා තියෙනකොට ඔය සෝත විඥානේ සේරම තියෙනවා. ඊළඟ ක්ෂණේදී ඇහැ ඉපදිනවනේ ඒ සීක්වන්ස් එකේ. ඇහැ ඉපදුනහම අර කනට කතා කරපු එකක්වත් තියනවාද? ඒ ඔක්කොම නිරෝධයි නේද?
ඔව්. ඒ ශරීරයේදී ගත ආයතනේ නිරෝධ වෙනවා. අනිත් එක පටන් ගන්න කටින්.
අන්න හරි. එතකොට ආයතනේ කිව්වේ මොනවද? ඒකේ තියෙනවා කනයි සද්දේයි සෝත විඥානේ.
ඔව්.
ඒ ටික ඉතුරුවක් නැතුවම නිරුද්ධයි නේද ඊළඟ එක උපදිනකොට? ඇහැ උපදින.
ඔව්.
එතකොට දැන් නිකමට හිතන්න. දැන් ඔය ඕක හැමෝටම ඔහමනේ.
නදුවත්
අය අපිටත් තමයි මේ හැම සත්‍යයකම ඔහමනේ. එතකොට එයා එතනම Nirodhe ක්ෂණිකව අත්දකින්නා නේද?
ඔව්.
ඒකම බලන්න දැන් කන ඉපදුනේ අවිද්‍යාවකින් නම් කනයි සද්දේයි ලෝත විඥානයි. හරි?
ඔව්.
ඒ අවිද්‍යාව Nirodha වෙලාම නේද ඊළඟ මොහොතේ ඇහැක් උපදින්න
අවස්ථාවේ
අරගෙන ඉස්සෙල්ලා තමයි නේද? ඔව්.
ඔව්.
එතකොට ඒ
එන්නට හැම්බෙලිම ඕන් වෙලා ඉන්න කතාව මට පොඩ්ඩක් පටහැනි එතන මේ මොකෝ මේ දැන් ආයතනේ භවංග චලනයක් ඇති වෙලා මේ 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 විඥානේ එන්නේ ඒ ආයතනෙට.
ආ ඔබතුමා මේ ඕන් වෙලා තියෙන කතාව දැම්ම දාගන්න එපා. ඉස්සෙල්ලා අර හිතන එකේ අඩුව තේරුම් ගන්න.
හරි.
අපි ඇති වෙලා නිරුද්ධ වුණා කිව්වෝ අවිද්‍යාවත් ඇති වෙලා නිරුද්ධ වුණා නේද?
අවිද්‍යාවත් ඇති වෙලා නිරුද්ධ වුණා. එහෙමයි.
නැත්නම් ඕක තව විදිහකට ගන්නකො එතන මම හිටියනම් මමත් ඇති වෙලා නිරුද්ධ වුණා නේද? සද්දේ ඇහෙන මොහොතේ මම හිටියා තව මොහොතකින් ඒ සද්දේ හපු මම නිරුද්ධයි.
ඔව්.
දැන් එහෙම වුණා නම් අපිට අමුතුවෙන් නිරෝධ කරන්නවත් ඒක ගැන හිතන්නවත් අවශ්‍යතාවයක් තියෙයිද? බුදු කෙනෙකුට ඔක තව පැහැදිලි කරන්න දෙයක් තියෙයිද මේ සත්‍යය අත්දකින්න එකන්නේ?
දැන්
පොඩි ගැටලුවක් නේද?
ගැටලුව තියෙන්නේ ඒක ඒ වෙන මේ ස්පීඩ් එකයි ඒ අර හතක් ඇති වෙලා මේ නැති වුණාම අපි ඒක නිත්‍ය විදියට දකින්න විදියට මොකෝ ඊළඟ එකත් ඒ හා සමාන වගේ හැදෙන නිසානේ.
ඔකෝ එකකින් ඇති වෙනවා නැති වෙනවා අපිට දකින්න බැරි තරම් වේගයක්.
ඔව්.
දැන් එතකොට ඒ ඇතිවීම නැතිවීම දකින්න බැරි වුණාට අපි වේගයට අහු වෙලා නේද?
ඔව්. ඒ තමයි මොහොතේ.
ආ නෑ වේගයටත් අහු වෙලා ඊළඟට කාලයටත් අහු වෙලා නේද? අනේ තියලා නැති වුණා ඊට පස්සේ ඇහැ තියලා නැති වුණා දැන් අතීතයි අන වර්තමානයි හරි ඊළඟට අනාගතයි සේරටම අහු වෙලා නේද?
ඔව්.
එතකොට තේරුම් ගන්න ඔය ඇතිවීම නැතිවීම කියන කරුණෙන් ලෝකෙන් මිදෙන්න බෑ කොච්චර වේගෙන් බැලුවා ස්පීඩ් එක වැඩි කළා කියලා. ලෝකෙට අහු වෙලාමයි ඔය බලන්නේ. හරි.
හරි. දැන් තේරුම්
කොට දැන් ඔව් අපේ වැරද්දයි අපි දකින්න ඕන මේ ඇත්ත මොකක්ද කියන එක නෙමෙයි ඒ තියෙන පාඩු අයින් වෙනකොට තමයි ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ආයේ අපි අර පරණ කතාවට ගියොත් දැන් අපිට සද්දේ ඇහෙනකොට විතරයි කන තියෙනවා කියලා හිතන්නේ. ඒ වුණාට එහෙම එකක් නෙමෙයි සද්දේ නැති වෙලාවටත් නැති බව දැනගන්නත් කනක් තියෙන්න ඕන. අන්න අතනයි ඒක වැදගත් පොයින්ට් එක. ඒ කියන්නේ අපි ඇත කියන එකේ ඉපදුනා වගේම නැත කියන එකෙත් ඉපදිලා. ඒ මොකද්ද නැහැ කියන්නේ කියන එක දැනගෙන. ඒකට තමයි අර අර කාර්කේ ඇලාම් සිස්ටම් එක වගේ ගත්තේ. දැන් මුකුත් කරදරයක් නැති වෙලාවේ කරදරයක් නැහැ කියන එකත් දන්නවා. මොකක් හරි ඔන්න මේක කඩන්න හදනවා කියනකොට ඇලාම් එක රින් වෙන එකෙන් ඒ කඩන්න හදන බව දැනගන්නවා වගේම අනිත් වෙලාවේ මේක සේෆ් කියලා දන්නවා. අන්න ඒ දැන ගැනීම අපිට අහු වෙන්නේ. පතන තේරුම් ගන්න ඕක දැන් තමන්ගේ ආයතන පැත්තට දාන්න. දැන් අපි සද්දේ නිසා කන උපදින එක නෙවෙයි. කන තියෙන නිසයි සද්ද ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකයි අර උපතින්ම කනක් තිබුණ නැති කෙනාට කවදාවත් සද්දයක් තියෙනවද සද්දයක් නැද්ද කියන කරුණු දෙකම යෙදෙන්නේ නැහැ. අපිට යෙදෙනවා මේ වෙලාවේ සද්දේ තියෙනවා මේ වෙලාවේ සද්දේ නැහැ කියන එක. ඒ සද්දේ නැහැ කියලා දැනගන්නෙත් කනෙන්ම නේද? කන නොතිබුණා නම් සද්දේ නැහැ කියන කතාවට අර්ථයක් තියනවාද? අර්ථයක් නැහැ නේද? ශබ්ද ලෝකේ පිහිටන්නේ කන හින්දා. රූප ලෝකේ පිහිටන්නේ ඇස නිසා. තමයි කරුණ තේරුම් ගන්න ඕනේ. එතකොට අපි මේ ලෝකේ හට ගැනීම හොයන්න වෙන්නේ ඒවට එන අරමුණු වලින් නෙවෙයි. ආයතනින්මයි. එකැනි චක්කු ඉන්ද්‍රිය කියන තැනින්මයි මේක බලන්න වෙන්නේ. සෝත ඉන්ද්‍රිය කියන තැනින්මයි බලන්න වෙන්නේ.
අමාවෙන්න රවි මහත්තයා දැන් අපිට දිගටම උගන්වලා දීලා තියෙන්නේ මම මට දැනට ඉගෙන ගන්න අවස්ථාවවල කියලා තියෙන්නේ සබ්දයක් ඇහුනහම ඒ ඉන්ද්‍රිය ගැන මේ හිතලා එතකොට ඒ ඒ ඒ ඉන්ද්‍රිය දමණයට මේ පාවිච්චි කරන්නේ බාහිර අරමුණක් ඇති වුණාමනේ දැන් මේක නැතුව පරිමාර්ථය මොකක්ද ඒක කියන්නේ?
ඔබතුමා එක හරියටම කිව්වා. ඉතින් අපිට මෙච්චර කල් උගන්වලා තියෙන්නේ නැත්නම් අපි පුරුදු කරලා තියෙන එකනේ ඔය. දැන් අපි දන්න දේ ඇත්ත වුණා නම් ඉතින් බුදු කෙනෙකුට ආයත්තක් කියා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. එතකොට සමහර වෙලාවට දැන් අපි දන්න ඇත්තේ අඩුපාඩුව දකිනකොට අපිට පේනවා ඊට වඩා වෙනස් පැත්තක් මේ තියෙනවා. ඒ එතෙන්ට පතු කරන්න තමයි මේක මේ සාධාරණව බලන්න එක මං කියන හින්දා නෙවෙයි. දැන් අපි ඔය කන තියෙනවා කන හරි ඇහැ හරි තියෙනවා කියලා දැනගත්තේ ඔය සද්දේ හරි රූපේ හරි හින්දා නේද? දැන් ඔබතුමාගේ මේ මොහොතේ කන තියෙනවා කියලා දන්නේ කොහොමද? මං කතා කරන ශබ්ද ඇහෙන හින්දා නේද?
ඔව්.
ඔව්. එතකොට ඒ ශබ්ද නිසා කන පැනෙව්වා මිස්සක්. කන තියෙන එක දකින්න පුළුවන්ද? කන කියන එක මොන වගේද කියලා විස්තර කරන්න පුළුවන්ද?
කන සාමාන්‍ය රවි මහත්තයෝ දැන් කනක් තියෙනවා කියලා නෑනේ ෂණයක්ෂණයක් පාසා ඒක උපදින නැති වෙනවා කියන එක දැන් දැනගන්නේ
ඒ උපදින ෂණයට ගන්නකෝ ප්‍රදුණ ෂණේ කන තියෙනවා කියලා දන්නේ කොහොමද මේ මොහොතේ ගන්නකෝ
දැන් කන භාවිතා වුණා නිසා
භාවිතා වුණා කියලා දැන්නේ කොහොමද සද්දේ වුණා කියන එකනේ
ඔව්
ඒකට ඇහුණ හින්දානේ කන තියෙනවා කියන්නේ අපි දැන් කන ඩිෆයින් කරන්නේ ඇහුණ ඇසීම මත නේද
ඔව්
ඒත් කන ගැන අහන්නකොට ඇසීමක් කතා කරනවා මං ඇහුවේ කණෙන් කරන වැඩේ ගැන නෙමෙයි මං ඇහුවේ කන ගැන.
ඔව් කනේ අවයනස් එක එන්නේ පළවෙනියටම කණෙන් ඇහුන දවසේ ඉඳන්.
ඔව්.
මොහොතේ ඉඳන්.
කණෙන් ඔව් කණෙන් කරන වැඩක් නේ කිවි. කණෙන් කියන එකයි කන කියන එකයි දෙකක් නේද?
ඔව්.
දැන් අපි කණෙන් කරන වැඩ ගැන අපි හොයනවා මිසක් කන ගැන හොයලා නැහැ. අන්න ඔහම සිද්ධියක් තියෙනවා. හරි. ඒ කියන්නේ මම කරන වැඩ ගැන හෙව්වා මිසක් මම ගැන හොයලා නැහැ තව විදියට කිව්වොත්. ඒක අපි මම කරන ඒවා මට සද්ද ඇහෙනවා රූප පේනවා රමේවා ඔය මම කරන වැඩනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මම කරන වැඩ ටික නෙමෙයි මම කියන එක. මම කියන එක දැක්කොත් තමයි, ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, සක්කාය දිට්ඨිය විදිහට ඒක දකින කෙනාට විතරයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා නම් දුරු වෙන්නේ. ඒක මේ බුද්ධ දේශනාවල තියෙනවා. මට සූත්‍ර නම් මතක නැහැ, මේකෙත් සාකච්ඡා වෙන්න ඇති ඒක. මේ පෙන්වන්න හදන්නේ අපි මේ අල්ලන්නේ වැරදි තැන, හොයන්න ඕන තැන නෙවෙයි කියන එක. මම හිතන්නේ ඔය අපේ අනුමදස්සී සාමණේර මහන්සියත් ඒක බොහොම පෙන්නනවා. මේ රූපය කියලා අපි හොයන්නේ රූපය නෙවෙයි. ඒ කියන්නේ දැන් රුප්පණය කියන එකනේ රූපය. අපි හොයන්නේ රුප්පණය වුණ දේ. දැන් ඒක දාන්න මේ ආයතන. දැන් අපි කන ගැන හොයන්න ඕන එකට සද්ද ගැන හොයනවා මිසක් කන ගැන නෙමෙයි හොයන්නේ. ඇහැ ගැන හොයන්න ඕන එකට රූපේ ගැන හොයනවා මිසක් ඇහැ ගැන නෙවෙයි හොයන්නේ. මේක මං මේ හුඟක් මේ ලෞකික පැත්තෙන් කියන්නේ මේ මෙතෙන්ට යන්න ඕන හින්දා. එතකොට මෙන්න මේ දෙය ගැන නෙවෙයි අපි හොයන්න ඕන. ඒ දෙය හටගත්තේ කොහොමද? හටගන්න තන ක්‍රියාවලියක් තියෙනවනේ මොකක් හරි. දැන් මේ ඇහෙන ගතිය කියන එකක් හින්දා නේද අපිට සද්දයක් ගැන කතා කරන්න පුළුවන්. දකින ගතිය කියන එකක් හින්දා නේද මේ රූපයක් ගැන කතා කරන්න පුළුවන්. ඔන්න ওই විදිහට මේ ආයතන හයෙම තියෙන ওই ගතියක්. ওই ගතිය නිසා තමයි ඒවයි අරමුණු ගැන මේ අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි අපි ওই අරමුණු ගැන කතා කරනවා මිසක් මෙන්න මේ ගතිය ගැන නෙමෙයි හොයන්නේ. මෙන්න මේ ගතිය තමයි මං අර පොඩි ළමයටත් ඔන්න ওই ගතිය තියෙනවා. අහන ගතිය, දකින ගතිය. ආපු දේවත් දැක්ක දේවත් නෙමෙයි. ඒ ගතියක්. ඒ කියන්නේ මේ ආයතන හයම කියනන්නේ ගතියක් තියෙනවා. ඒක මතක තියාගන්න. ඒ ගතිය අපිට අර ප්‍රමුඛ වෙන එකේ විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් අපිට ඔන සද්දය ඇහෙනකොට අපිට හිතෙන්නේ ඒක විතරක් ඉපදුනා කියලා. ඒක ප්‍රමුඛ වීමක් විතරයි. අර ස්වභාව හයෙන් එකක් ප්‍රමුඛ වුණා. ඒ කියන්නේ අනිත් පහ අප්‍රකටයි. ඒ කියන්නේ අප්‍රමුඛයි. අපිට ඔය අප්‍රමුඛ එක පේන්නේ නැහැ. මේකට අර ලස්සන උපමාවක් ගන්න අපේ හේත ස්වාමීන් වහන්සේ මේ ස්විමින් පූල් එකක ඉන්න කිමිදුම් කාර්යය හරි පිහිනම් කාර්යය හරි 6 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 6 දෙනා තමයි ඔය ආයතන 6 වගේ දකින්න. මේ 6 දෙනා ගැන කතා කරන්න පුළුවන් ප්‍රශ්නක් තියෙන්නේ මේ වතුර තියෙනකන් විතරයි නේද? සේම් පූල් එකේ වතුර ටික බිඳුවක්වත් නැති වෙන්න හිඳුනොත් එහෙම. දැන් ඔය පිහිනුම් කාර්යය ගැන ඒගොල්ලන්ට අර්ථයක් තියෙයිද? එතකොට ඒ පිහිනුම් කාර්යය උපදින ගතියක් තියෙනවා. ඒ ගතිය තමයි මේ වතුර කියන එක. එහෙම නැත්නම් අපිට ඔය අවිද්‍යාව කියන්න පුළුවන්. එක එක නම් වලින් දාන්න පුළුවන්. ඔන්න ඔය ගතිය මත තමයි ලෝකයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ලෝකය කියනකොට මම මේ දැන් අරමුණු පැත්තට ගියා. දැන් මොතන දකින්න ඕන මේ හයමයි ලෝකය කියන එක. මේ ගති හයමයි ලෝකේ. එතකොට ඒ ගති හය මේ ක්ෂණිකව උපදිනවා ක්ෂණිකව නැති වෙන කතාව නෙවෙයි. ඔක දිගටම පවතින ගතියක්. ඒතර ඒ ක්ෂණිකව ගන්න අපි ඒ පවතින ගතියේ එක අවස්ථාවක් විතරයි. ඒ වෙලාවේ මේක ප්‍රමුඛ වුණා. ඒතර අපිට ඒ ප්‍රමුඛ වුණ එක අරකේ තියෙන එක සිද්ධියක් විතරයි. ඒතර මේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඔන්න ඔය පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම නවත්තන විදිහ. අපි දැන් ක්ෂණිකව උපදිනවා නැති වෙනවා කියනකොට ඉතින් ක්ෂණිකව නැවතිනවා තිනේන්නේ. නැවතුණා නම් අපිට ආයෙ කරන්න දෙයක් නැහැ. දැන් ක්ෂණික වෙනීමක් දැකලා නේ දැන් එක ආයතනයක් ඉවර වෙලා අනිත් එක එනකොට මං කිව්වේ අර ඒක හටගත්ත විද්‍යාවත් එතනම නිරුද්ධ වුණා නේ. එතකොට නිවනට ඇවිල්ලා නේ අවිද්‍යාව දුරු වුණා කියන්නේ. ඒත් එහෙම සිද්ධියක් නෙමේ අපිට පවතින අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාව තියෙනකන් ඔය ආයතන කියන ඒ ගති දකින්න හැකියාව අහන්න හැකියාව කියන ඒ ගති ටික අවිද්‍යාව තියෙනකන් තියෙනවා. ඒක ඇති වෙන නැති වෙන කතාවක් නෙවෙයි. කර්මය ඇති කල්ලි මේ වෙයි කියන එකට දාන්න ඕන. අවිද්‍යාව තියෙනකන් ওই ටික තියෙනවා. ඒ මේ නැති වෙන කතාවක් නෙවෙයි.
අපි මහත්තයෝ දැන් මේ පාවිච්චි කරපු වචනේ හරි හොඳයි. ඒක මේක පාවිච්චි කරනවා නම් මම අහන්නම්. ගතිය කියන්නේ දැන් ඇහෙන ගතියනේ. ඇහෙන ගතිය කියන්නේ ලෝක මවන්න පුළුවන් ගතියනේ. ඒ කියන්නේ පැවතීම ඇති වෙනවා, පවතිනවා කියන ගතිය තියෙන නිසා මේක මේ ස්ථීර ගතියක් තියනවා කියන්නේ. එහෙම නෝයි.
ඇත්තටම ඒක ඔව් ලෝක මවන්න පුළුවන් එක කියනවට වඩා ඒ ගතියම තමයි ලෝකේ. ඒ ගතියම තමයි මම. එතෙන්ට එන්න ඕන. අපි අර බලලා තියෙන්නේ ඒ නිසා හටගන්න ලෝකයක් ගැන. අනවතනයි මේ අපේ අඩුව තේරුම් ගන්න ඕන. අපි අර ඒ නිසා හටගන්න ලෝකයක් ගැන කතා කළා මිසක් ඒ ලෝකය ගැන නෙවෙයි, මම ගැන නෙවෙයි කතා කරන්නේ. මම නිසා හටගන්න ලෝකයක් ගැන. ඒ එහෙම දෙකක් නෙවෙයිනේ. ඔය ගතියම තමයි ලෝකය, ඔය ගතියම තමයි මම. ඔතන එකක් වෙයිදෙන්.
ඔව්. එතකොට ඒ වගේ අවස්ථාවකදී නැහ මම අහන්න දන්නේ රවි මහත්තයා ඉතින් ඒකට ඒ වගේ අවස්ථාවක එහෙම ඒ පවතින ගතිය නිතරම තියෙන නිසා වෙන්න ඇති. අපි දැන් ওই ආත්ම කතාවක් දාගෙන තියෙන දැන් ස්ත්‍රී ආත්මයක් තියෙනවා කියලා හුඟක් කාලවට අපි කියවෙන්නේ. අපේ ආගමේ මෙන්න මේ වෙනත් දර්ශනවල ඒක වගේ ඒක නිසා වෙන්නත් පුළුවන් නේද? දැන් අපර වුණත් ඇත්තම මේ විඥානයක් මාරුනේ විඥානයක් ගැන කියනකොට දැන් ඔක ඔය කියන දේ භවංග චිත්ත පරම්පරාව වෙන්නත් පුළුවන්. එතකොට එතන අර නොනැවිසි දිගටම ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා කියන එකක් ඉස්මතු වෙනවා නේද?
නෑ නෑ ඒ නොනැවිසි ගලාගෙන ඒ කියන්නේ මේ නැති වෙන නැති වෙන ස්වභාවය නෙමෙයි. දැන් ගඟක් ගත්තාම ඔය දාර්ශනික උපමා දෙන්නේ එකම ගඟට දෙපාරක් බහින්න බෑ අරවා මේව කතාවක්. එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඇති වෙලා නැති වෙන කතාවක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ක්ෂණේක කතාවක් නෙවෙයි මේ. ඒ පැවැත්මක් ගැන කතා කරන්නේ. එතකොට අපි බයයි පැවැත්ම කියනකොටම ටිකක් බය වෙනවා. බය වුණාට කරත් දෙයක් නෑ අපි ඉන්නේ ඉතින්. ඒක දැක්කොත් තමයි ප්‍රයත්න නවත්වන්න පුළුවන්. පැහැදිලි වුණාද දන්නේ නැහැ. ටිකක් ගැඹුරු ඉන්නේ කියන කතාව.
කියන්න. සුලානි කියන්න.
නෑ ආනන්ද මහත්මයා ඔබතුමා කියන මම පියාට.
නෑ මම හිතන්නේ දැන් අපිට දැන් ওই ඇත්තටම පැටලෙන්න තැනක් ඔතනමනේ. දැන් අර අපි ඒක දැනගෙදි කී වෙනවා ඉතුරු නැතිවම නෙමෙයි මේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතිවම නැති වෙනවා කියලා. ඊට පස්සේ දැන් ආපහු දැන් ওই කොඩා බිලින්දාගේ අවස්ථාවට ගියන් පස්සේ අපි දන්නවා මුලින් එනාපු දෙයක් මෙතන තියෙනවායි කියලා. දැන් ඒ තිබිච්ච නිසා තමයි ඒ කියන්නේ අර කියන ගතිය අර ගිනිකෝරි දින බෙහෙත් ටික හරි එහෙම නැත්නම් ඒ ෆෝන් එක ඕන් කරලා තියෙන එක හරි එහෙම ඕන් කරලා තියෙන දෙයක් තියෙනවායි කියන එක අපි ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට කොහොමද වටහලා දෙන්නේ නැත්නම් අපි වටහා ගන්නේ කොහොමද? කියන එකත් ඇත්තටම පොඩි ප්‍රශ්නයක්. මම මේ අදහසක් ඉදිරිපත් කරනව නෙමෙයි. මේ සාමාන්‍ය කියන ගැටලුව. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි කවි මාත්. සේදොසන්න.
ඒක හරි. දැන් වටහා ගැනීම කියන්නේ ඇත්තටම ඥානයක්. ඒ ඥානය කියන එක මේ හිතන එකක් නෙවෙයි. අපි මේ කරන්නේ හිතන එකනේ, තර්ක කරන එකනේ. අපේ විතර්කවලට ගලප ගන්න එක. දැන් ඕක දැක්ම කියන එක ඥානය. ඥානය කියන එක මතක තියාගන්න කාටවත් දෙන්න බෑ. ඒක තමන් විසින්ම උපදව ගන්න ඕන. ඒකට දැනට කරන්න පුළුවන් විදිහ තමයි අපි යම් කිසි තැනක ඉන්නවා නම් ඒකේ අඩුවක් තියෙනවා නම් අඩුව පෙන්වලා දෙන එක මෙන්න මෙතන වැරද්දක් තියෙනවා කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. ඒකේ ඉතින් දකින්නවද නැද්ද කියන එක තමන්ගේ වැඩක්. ඒකට මෙන්න මේ හිතපු මේ විස්තර කරන විදිහ මේ දැනගෙන ඉන්න විදිහේ අඩුවක් තියෙනවද නැද්ද කියන එක විතරයි මේ පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙන. ඥානය කියන එක දෙන්න බෑ. ඥානය කියන එක ඒ තමන් විසින් උපදවගත්ත යුතු දෙයක්. හරි. ඒ ඥානයට එන්න අපි දැනට යම් කිසි දෙයක් දන්නවා නම් ඒකේ මෙන්න මෙහෙම මේ හේතු නිසා මෙහෙම අඩුවක් තියෙනවා කියන එකක් තමයි කියන්න පුළුවන්. ඒකත් ඉතින් තේරුම් ගන්නවද නැද්ද කියන එක තම තමන්ටයි තියෙන්නේ. බුදු කෙනෙකුටවත් බෑ තව කෙනෙකුට ඥානයක් දෙන්න. ඒ අපිට පුළුවන් මෙන්න මෙහෙම මේ ධහමට නොගැලපෙන තැනක් තියනවා නම් කියලා අපිට හේතු ඇතුව පෙන්වන්න පුළුවන්. ඒකට ඒක අන්ධ විශ්වාසයක් වෙන්න අවශ්‍ය නැහැ.
ඔය දෙයක් තමයි දැන් අපි ඒක සරලව ඇහුවොත් දැන් ඒ බව නැති කරගන්න සාමාන්‍යයෙන් අපට උගන්ලා තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය හැටියට ලෞකික ආරෂ්ඨාංග මාර්ගය හැටියට නයිටින් කරුණු අට එහෙමත් නැත්නම් ලෝකෝත්තර පොඩක් ඊට වඩා වෙනස් නම් කොහොම හරි අපට අන්තිමට කරන්න දෙන්නේ ඒක නේද? දැන් ඒ බව ඒ ගතිය නැති කරගන්නේ කොහොමද?
ඇත්තටම මේක තේරුම් ගන්නකොට පේනවා මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කරන හැටි අහගන්නත් බෑ, කරන හැටි කියා දෙන්නත් බෑ. මොකද මේක කිරීමක් නෙවෙයි. ඒ අතල තමයි ගැටලුව එන්නේ. ඔහොම කියනකොටම ඉතින් මේ අපි කැමති නෑ. මොකද අපි එන්නේම කරන්නේ දැන් මොකද කරන්න ඕන කියන එක අහගන්නනේ. ඒක මෙතන ඒ කරන්න ඕන එකට වඩා මෙතන මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. ඒ දැන ගැනීම නැත්තම් කරනවා කියන එක කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කොච්චර කතා කළත් වැඩක් නැහැ. ඒක කතා කරන්න බැරි දෙයක්. ඉතින් අපි කැමැතිව නැත්තේ ඕකට තමයි. අපි කොච්චර කිව්වත් ඔක්කොම අහගෙන ඉඳලා දැන් අහන්නේ එහෙනම් මම මොකද්ද කරන්න ඕන කියන එකනේ. ඒකම තමයි කියන්න බැරි වෙයික. ඒක මේ දහමේ හැටියක් ඒක. ඒ නිසා තමයි මේ දැන් අද සාකච්ඡාවේ කියන්නේ නැති මේ අවබෝධේ ආපු කෙනාටයි මාර්ගයක් තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගයේ සමන් තුලින් උපදින එක. ඒක තව කෙනෙක්ගෙන් අහගන්න බෑ. අහගන්න පුළුවන් දේ තමයි මේ මට හිතන විදිහට බංකේ අපේ තියෙන අඩුපාඩු අහගන්න පුළුවන්. දැන් ඔන්න එහෙම දෙයක් තියෙනකොට ඕකේ අඩුවක් තියෙනවා කියන එක අහගන්න පුළුවන්. ඒ අඩුව දැකීම තුල ඒ අඩුව අයින් වෙනවා මිසක් ඒ අඩුව අයින් වෙනකොට අර ඥානය පහළ වෙනවා. එහෙම ඒ එක අඩුවක් අයින් වුණාටම නෙමෙයි අපේ තියෙන දැනට තියෙන අඩුපාඩු තියෙනවා යන්නේ ඒවා දකින්න ඒවා අයින් වෙනකොට තමයි ඥානය පහළ වෙන්නේ. හරි. ඒක ඥානේ පහල කරගන්නේ කොහොමද කිව්වට ඒක කියන්න බෑ. ඒක තමන්ට ආවේනික දෙයක්. තමන්ගේ තුලින් උපදින දෙයක්.
දැන් ඇත්තටම එතන මේ දැන් අපිට කරන්න දෙයක් නැහැ කිව්වට දැන් අපි හිතමු දැන් සම්මා සංකල්පය ගත්තා කියලා ආරක්ෂාංගී මාර්ගයේ ඒ සම්මා සංකල්පය අපි සාමාන්‍යයෙන් දන්නේ විදිහට ආවියාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය, නෙක්ඛම්ම සංකල්පය. අපි මේ සංකල්ප ටික වරවින කරගන්න ඕනේ නේද? අපි කොච්චර කිව්වත් අපි මම කියන සංකල්පේ ඉඳලා නැත්නම් දැන් මේ කතා කරන්නේ කොච්චර කිව්වත් ඕක නැති කරගන්න එහෙම ඉබේ කියන්නේ ඒක ක්‍රමයකින් ඒ මම දියලා යනවා මිසක් ඉන්න මම කෙලින්ම නැති කරගන්න බැරි බව අපිට මම හිතන්නේ මට නම් එහෙම තමයි මට හිතෙන්නේ. නමුත් ඔය මාර්ගය අපි සාමාන්‍ය කරන් දෙන්නේ කරනකොට ඔය ගති ඇත්තම ඒ මමත්වයේ අඩු වෙන බව නම් පේනවා ඉතින්.
මෙතන
කියන්නේ
මෙතන කියන්නේ තේරුම් ගන්න ඒ අපි සම්මා සංකල්පය කියලා එකක් අපි දැනට හිතාගත්තට ඔකේ ඇත්ත ඇති හැටි දකිනකොට ඒක සම්මා සංකල්පේ නෙවෙයි කියන එකක් වෙනවා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතරට අපි මාර්ගයක් කියලා මේ වඩා වඩා කියලා අපි හිතන් හිටියට මේක මාර්ගය කියලා ඒක නෙවෙයි මාර්ගය. ආර්ය මාර්ගය ගැන මම මේ කතා කරන්නේ. එතකොට අපි ඔය පූර්ව ප්‍රතිපදාවක ඉන්න ඕනේ. ඒක හරි. හැබැයි පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව බව දැනගන්නවා. අපිට වෙලා තියෙන්නේ පූර්ව ප්‍රතිපදාව නිවන් මාර්ගය කියලා අපි හිතන ගතියක් තියෙනවනේ. අන්න එතන වැරද්දක් තියෙනවා.